නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා පින්වතුනි අපි මේ කල්පයන් ගැන පුංචි විග්‍රහයක් කරගන්න උත්සාහයක් ගමු බොහෝ වෙලාවට අපි සත්බුදුරජාණන් වහන්සේලා ඒ වගේම සූවිසි බුදුරජාණන් වහන්සේලා අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන අපි කතා කරනවා. ඒ අතර බොහෝ වෙලාවට අපි කල්පය ඊළඟට සාරා සංඛේය කල්ප ලක්ෂය අසංඛේය ගණන් මේ වගේ වචන අපිට නිතර බණට අහන්න ලැබෙනවා. සමහර වෙලාවට අපි කල්පය කිවට අපිට තේරුමක් නෑ කල්පය කියන්නේ කොච්චරද්ද අසංඛේයක් කියන්නේ කොච්චරද්ද ඔය සාරා සංඛේය කල්ප ලක්ෂ කියන්නේ කොච්චර කාලයක්ද අපිට එහෙම දැනුමක් නැහැ. තේ නිසා අපි චුට්ටක් මේ ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. මේ කාරණා අපිට තේරෙනකොට වැටහෙනකොට පිංගතුනේ සංසාරයේ පිළිබඳ සසර බියක් උපදිනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මාවබෝධයේ පිණිස සද්ධාව ඇති වෙන්න නම් සසර දුක සංසාර බිය දකින්න ඕනේ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උන්වහන්සේ පෙන්නන උපනිෂ කියන සූත්‍රේ බුදුරජාණන් වහන්සේ වදාළ දුක්ඛූපනිසා සද්ධා සද්ධාවට හේතුව තමයි සසර දුක සංසාර බය. කෙනෙකුට සංසාර බයක් ඇති වෙනවා නම් සතර ආපායේ වැටි වැටි යන භයානක සංසාර ගමන ගැන මේ කල්පයන්වල කලාතුරකින් බුදු කෙනෙක් මේ ලෝකේ කල්ප 100,000 ගණනකට සැරයයි පහළ වෙන්නේ. බුදු කෙනෙක්ගේ බණපදයක් අහනවා කියන්නේ කොච්චර දුර්ලභද. එතකොට මේ වගේ කාරණා වැටහෙනකොට තේරෙනකොට තමයි කෙනෙකුට අප්‍රමාදීව ධර්මයේ කරා යන්න උවමනාවක් හැඟීමක් ආසාවක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ කල්පය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංගතුනේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා අහනවා සාමීනි ඔය කල්පය කියනවා කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතකොට මේ බමුණට බුදුරජාණන් වහන්සේ කල්පය උපමාවකින් කියනවා. ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේ නමකටත් කල්පය විග්‍රහ කරපු උපමාවක් තියෙනවා. මේ හැම අවස්ථාවෙම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කල්පයට අවුරුදු වලින්. දැන් අපි ගණන් හදන්නේ අවුරුද්දෙන්නේ. අවුරුදු 100යි 1000යි ලක්ෂයයි ඉලක්කම් වලින් බිංදු ගණන් වලින් තමයි අපිට අපි සාමාන්‍යයෙන් යමක් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කල්පයට අවුරුදු වලින් අවුරුදු 100යි 1000යි ලක්ෂයයි බිංදු ගානකින් ඉලක්කමකින් කියන්න බැරි තරම් දීර්ඝයි කියනවා. එතකොට මේ බමුණ අහනවා සාමීනි එහෙමනම් එතකොට කල්පය අපි තේරුම් ගන්නත් එපා ඉලක්කමකින් කියන්න බැරි නම් සාමීනි අපි කොහොමද තේරුම් ගන්නේ අපිට තේරෙන උපමාවක් කියන්න කියනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් හිතන්න කියනවා. අපි හිතෙන් හිතා ගන්න කියනවා යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් හිතන්න කියනවා. එතන යොදුන කියලා කියන්නේ සැතපුම් 16ක් කියනවා. එතකොට කිලෝමීටර් ගානෙන් හිතා ගන්න ඕන නම් තවත් 1.6න් වැඩි කරලා හිතන්නකො. සාමාන්‍ය කිලෝමීටර් 25ක් විතර වගේ කියලා. එතකොට මේ වගේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතේ කුහර නැති සිදුරු නැති බොල් වෙච්ච නැති තනි කළු ගලක් කියලා හිතාගන්න. අවුරුදු 100කට එක වතාවක් යන්තම් කෙනෙක් සිනිඳු සළුවකින් උඩින් පිහදාගෙන යනවා. ඒ කාලේ තිබ්බ වටිනාම සළුව ඉතාම සිනිඳුම සළු තමයි කසී සළු කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි යමෙක් හිතන්න කියව මේ උඩින් යනකොට අපි හිතමු කසී සළුවක් නිකන් ගෑවිගෙන යනවා කියලා. අන්න ඒ වගේ සළුවක් මේ ගල් පර්වතේ පිහදානවා කියලා හිතන්. හැබැයි අවුරුදු 100කට මේක වතාවයි. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක වතාවක් යන්තම් උඩින් පිහදාන. ආයෙමත් අවුරුදු 100කට පස්සේ එක වතාවක් උඩින් පිහදාන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අර පිස දැමීම නිසා මේ ගල් පර්වතය ගෙවිලා 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 අවසන්ම වෙලා යන දවසක් එයිද? කල්පය ඊටත් වඩා දීර්ඝයි කියලා හිතන්න කියව. එතකොට ඔන්න අපිට නිකන් සාමාන්‍යයෙන් හිතෙනවා එහෙමනම් කල්පේ කියන්නේ අපිට අවුරුදු වලින් බිංදු ගානකින් කියා ගන්න බැරි තරම් දීර්ඝයි කියලා ටිකක් තේරෙනවා. තව උපමාවක් තියෙනවා. ඒකෙන් තව චුට්ටක් තේරුම් ගන්න පුළුවන්. මේ උපමාවේ බුදුරජාන් වහන්සේ පෙන්නවා යොදුනක් දිග අර වගේම සැතපුම් 16ක් දිගට සැතපුම් 16ක් පළල ඒ තරම් උස අබ කන්දක් හිතන්න කියනවා. අබෑට ඔබ දන්නවා පුංචිම අබෑටවල ප්‍රමාණය ඔබ දන්නවා. අවුරුදු 100කට අර විශාල අබ කන්දෙන් එක පුංචි අබෑටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100ක් ගත වුණාට පස්සේ තව එක අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාන් වහන්සේ වදාලා යම් කාලයක් එනවද ওই විශාලම අබ කන්ද අඩු වෙලා අර එක ඇටේ ඇටේ අයින් කිරීම නිසා අබ කන්ද අවසන් වෙන කාලයක් ඇයිද? කල්පේ වගේ කියලා හිතන්න කියේ. එතකොට ওই උපමා දෙකෙන්ම අපිට පේන්නේ කල්පේ කියන එක මොනතරම් දීර්ඝ කාලයක්ද. ඊළඟට අටුවාවල කල්පේ විස්තර කරන ක්‍රමයක් තියෙනවා. මහා කල්පයක්. මේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ මහා කල්පේ ඉවර වෙන්න අන්තක් කල්ප 64ව හතරක් තියෙනවා. හැබැයි පළවෙනි 64 තමයි මනුස්ස දිවිය බ්‍රහ්ම මේ සතර අපායේ වැටි වැටි යන සත්වයන් මේ ලෝකවල සැරිසරමින් යන්නේ අන්තක් කල්ප 64ක් පමණයි. මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්න. අන්තක් කල්ප 64ක්. එතන එක අන්තක් කල්පයක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ ටික 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 පරම්පරාවෙන් පරම්පරාවට දැන් අද අපි ඉන්නේ අඩු වෙන කාලෙක. වැඩි වෙන කාලත් විශ්වයේ තියෙනවා. මිනිස් ආයුෂ අවුරුදු 10 ඉඳන් ආයුෂ ටික ටික වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අසංඛේයයට අවුරුදු අසංඛේයයට වැඩි වෙනවා කියනවා. ඔබට මේ විග්‍රහය තේරුම් ගන්න හිතනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේව නම් හිතා ගන්නවත් බෑ කියලා. හැබැයි අම් මට්ටමින් හරි මේ සසරේ බිය තේරුම් ගන්න ඔබ මේක තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොටයි අපිට සංසාර බියක් උපදින්. මිනිස්සුන්ගේ ආවිසාර ටික ටික වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු වලින් අසංඛේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිස අවුරුදු අසංඛේයයේ ඉඳන් අඩු වෙවි අඩු වෙවි අඩු වෙවි ඇවිල්ලා ආයෙමත් අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට අන්තක්කල්ප විනාශ සිද්ධ වෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අවුරුදු 10 ඉඳන් ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 10ට අඩු වෙනවා නම් අන්න එතන තමයි එක අන්තක් කල්පයක්. එතකොට ඒ වගේ අන්තක් කල්ප 64ක් මහා කල්පයකට පිහිටනවා. එතකොට මේ පළවෙනි අන්තක් කල්ප 64 තුල සත්වයන් උපදින තල 31ක් පිහිටනවා. මේක ලෝක ධාතුවක් තුල. එතකොට මේ වගේ ලෝක ධාතු තව බොහෝ ප්‍රමාණයක් ධර්මයේ විස්තර වෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක හයක් තියෙනවා. චාතුම්මහරාජික තාවතින්සේ යාමයේ තුසිතය නිම්මාන රති පරිනිමිත වසවත්. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තාම තල 31ක් එනවා. මේ සත්වයන් පිම්පව් අනුව ඉපදී ඉපදී ගමන් කරන මේ තල 31කින් යුක්ත සත්වයන් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන කාල අර පළවෙනි අන්තක්කල්ප 64ේම පවතිනවා. ඒ අන්තක්කල්ප 64 අවසන් වුණාට පස්සේ එතනින් එහාට තවත් අන්තක්කල්ප 64ක් තිස්සේ මේ විශ්වයත් ලෝක ධාතුත් විනාශ වෙමින් පවතිනවා. ඒක තමයි ඔබ අහලා ඇති සත්ත සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා සූර්යාවිග්ගේ තවත් ආලෝකයේ පෘථුවියට වැටෙන කාලයක් එනවා කියන්නේ. තව බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවිග්ගේ ආලෝකයේ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා මේ ඇල දොල ගංගා හිඳිලා විශාල වැව් හිඳිලා මහා සාගරේ පවා හිඳීගෙන හිඳීගෙන ගිහිල්ලා මේ පෘථුවියත් ගිනිගෙන පුපුරලා විනාශ වෙලා මේ අකනිටා බඹලෝ දක්වා ගිනිදල් විහිදෙනවා කියන මේ සියල්ල විනාශ වෙනවා. එතකොට මේ විනාශ වීමෙන් පවතින කාලය අර මහා කල්පයේ දෙවැනි අන්තක්කල්ප 64 පුරාම විනාශ වීමෙන් පවතිනවා කියන. ඊට පස්සේ විනාශ වෙලා පවතිනවා තවත් අන්තක්කල්ප 64ක්. ඊට පස්සේ ආයෙමත් පෘථුවියක් සකස් වෙමින් ලෝක ධාතු පෙර පරිදිම සකස් වෙන්න තවත් අන්තක්කල්ප 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ. ඔබට මේ වචන කියනකොට ටික ටික හරි මතක්ෙන්න ඕනේ. ඔබ අහලා ඇති අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නනවා, මේ පෘථිවියක් ආයමත් හැදෙනකොට අර විනාශ වෙන්න පටන් ගන්නකොටම ලෝක ධාතු අකනීටා බඹලව දක්වා විනාශ වෙනවා. සතර අපාය මිනිස්සු මේ ඔක්කොම විනාශ වෙනකොට සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියන. එතකොට අර දෙවෙනි අන්තක්කල්ප 64, තුන්වෙනි අන්තක්කල්ප 64, හතරවෙනි අන්තක්කල්ප 64 ආයම පෘථිවියක් හැදෙන කම්ම මේ ලෝක ධාතු ආබස්සර නමින් අහසේ පාවි පාවි තමයි මේ විශ්වයේ සත්වයන් ගත කරන්නේ. එතකොට ආයමත් අර තුන්වෙනි අන්තක්කල්ප 64 මේක හැදෙනකොට ඉස්සල්ලාම හැදෙන පෘථිවිය කිරිවල යුදේ වගේ කියන. ඔබ අහලා ඇති. අර ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න සත්වයන් මේ පෘථිවිය ඉස්සලා ආග්‍රහණය කරන රස පොළොවක් කියන. ඊට පස්සේ ටික ටික මේ පොළොව මට්ටමට ලං වෙලා අර පොළොවේ තියෙන මේ පෘථිවි රසය දිවගාලා බලන්න පුරුදු වෙනවා කියන. ආහාර කරගන්න. එතකොට ඒ අයගේ ශරීරය එන්න එන්න ගොරෝසු වෙලා අර අහසේ පාවි පාවි යන්න බැරි මට්ටමකට කය ඝන වෙනවා කියන. එතකොට ඔහොම ඔහොම ටික ටික මේ පෘථිවියක් හැදෙන හැටි මුලින්ම ආයම සකස් වෙනකොට ඒ පොළොවේ හටගන්න බීජ වර්ග ඔබ අහලා ඇති බදාලතා වැල් ඇල්වී කියලා හටගන්නවා කියන, භූමි පපඩම් කියලා පොළොවෙන් පහළ වෙනවා කියන ආහාර වර්ග. එතකොට මේ වගේ දිග දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ. එතකොට මෙන්න මේ දේශනා අහලා තියෙන කෙනෙකුට දැන් මේක ගලප ගන්න පුළුවන්. දැන් මම මේ කියවේ එක මහා කල්පයක ප්‍රමාණය. එතකොට එක මහා කල්පයකට අන්තක්කල්ප 64ව හතරක් තියෙනවා. හැබැයි පළවෙනි 64 විතරයි මනුස්ස දිවිය බ්‍රහ්ම මේ සතර අපායවල එක්ක මේ සත්වයන් අපාය වැටි වැටි මෙහෙම යන කාල තියෙන. ඒ නිසා සාමාන්‍යයෙන් අර පළවෙනි 64 තමයි ගණනේ වෙන්නේ. ඊට පස්සේ ඉතුරු ටික වෙන්නේ විනාශ වීමින් පවතිනවා. ආය අන්තක්කල්ප 64ක් විනාශ වෙලා පවතිනවා. ආය අන්තක්කල්ප 64ක් සකස් වෙමින් පවතින. දැන් මෙන්න මේ සම්පූර්ණ අන්තක්කල්ප 64ව හතරක් කියන්නේ මහා කල්ප එකක් ඔය. එතකොට හිතන්න ඔබට දැන් මේ ටික අහගෙන ඉන්නකොටත් ඔළුව අවුල් වෙන්න පුළුවන්. ඔය එක අන්තක්කල්පයක ප්‍රමාණය. එක කල්පයක්. ඒ එක කල්පය වගේම තවත් අසංඛේය හතරකුත් තවත් ඒ වගේ කල්ප ලක්ෂයක් තමයි සාරා සංඛේය කල්ප ලක්ෂයක් කියන්නේ. එතකොට හිතන්න අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ගත්ත තැන ඉඳන් ඔබ අහලා ඇති සාරා සංඛේය කල්ප ලක්ෂයක් දසපාරමී පිරුවා කියලා. එතකොට ඒ සාරා සංඛේය කල්ප ලක්ෂයක් දසපාරමී පුරපු කාලය, එතකොට දැන් ඔබට නිකන් හරි හිතා ගන්න පුළුවන් අර අපි කතා කරේ අන්තක්කල්ප 64ව හතරක්, අන්න ඒ තමයි එක මහා කල්පය. එතකොට ඒ වගේ මහා කල්ප අසංඛේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. එතකොට බලන්න මොනතරම් දීර්ඝ කාලයක්ද කියලා හිතාගන්නවත් පුළුවන්. තවත් විදිහකට තේරුම් ගත්තොත් මේ වගේ. අර අපි උපමා දෙකක් කිව්වේ. විශාල යොදුනක් දිග යොදුනක් පළල ගල් පර්වතයක්. අවුරුදු 100කට එක වතාවක් යන්තම් පිස දමනවා. ආයි අවුරුදු 100කට එක වතාවක් පිස දමනවා. එතකොට යම් කාලයක් එනවද මේ විශාල ගල් පර්වතේ ගෙවිලා 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 අවසන් වෙන. දැන් ඔබට ඔක තේරුම් ගන්න මෙහෙම හිතන්න. ඔබ දැකලා ඇති ඔය නිතර මිනිස්සු ඇවිදගෙන යන තැන්වල ගල් පතුරු තියෙන, අපි හිතමු සලපතල මළුවක් කියලා. ඔබ දන්නවා විශාල චෛත්‍ය පූජනීය පුණ්‍ය භූමිවල පොළොවට ගල් පතුරු අල්ලලා තියෙනවා. අපි ඒවට කියනවා සලපතල මළුව. එතකොට මිනිස්සු නිතර මෙතනින් ඇවිදගෙන යනකොට අර පාදයටම අඩිය තියලා තියලා යන්තම් එතන මැදිලා පොඩ්ඩක් නිකන් වල වගේ හැරෙනවා. අඩි සලකුණු පිහිටලා ඇති. ඔබ සමහරට දැකලා ඇති එක්ක වතුර පාරවල් ගිහිල්ලා ගිහිල්ලා හැරිලා කාණු වගේ අර ගල්වල පොඩ්ඩක් හැරිච්ච තැන් තියෙනවා. එතකොට බලන්න එක ගලක් උඩ ගල් පතුරක් උඩින් පොඩි ප්‍රමාණයක් හරි නිකන් වල වගේ හැරෙන්න නම් කී වතාවක් කොච්චර මිනිස්සු එතන අඩිය තියලා අඩිය තියලා අඩිය තියලා යන්න ඕනද පොඩි ප්‍රමාණයක් ගලක් ගෙවෙන්. එතකොට හිතන්න මේ උපමාව විශාල යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස මේ විශාල ගල් පර්වතය කවුරුත් මේ ඇවිදලා ඇවිදලා ගෙවෙන කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. සිනිඳුම සලුවකින් යන්තම් උඩින් පිහදාලා අවුරුදු 100කට එක වතාවයි ඒත් ආයි අවුරුදු 100කට පස්සේ තමයි ආයි යන්තම් පිසදමන්. එතකොට මේ වගේ හේතුවක් නිසා අර වගේ විශාල ගල් පර්වතයක් ගෙවෙන්න යම්තා කාලයක් ගතවෙයිද මහා කල්පයක් ඒ වගේ කියලා හිතන්නකි. එතකොට ඔබට ආයි ඒ උපමාවෙන් තේරුම් ගන්න පුළුවන් එවැනි මහා කල්ප අසංකීය හතරකුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරා සංකීය කල්ප ලක්ෂය කියන්නේ. අසංකේය කියන්නේ කීයද කියන එක ඔය අටුවාවල බිංදු ගානකින් විස්තරන 1.140ක් හැටියට විස්තර වෙනවා අසංකේය. එතකොට හිතන්න ඒ වගේ අසංකේයව හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. පින්වතුනි මේකේ අපි තේරුම් ගන්න ඕනේ තවත් භයානකම දෙයක් තමයි මේ සාරා සංකේය කල්ප ලක්ෂයේ තුල ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් විතරයි. අන්න ඒක තමයි අපිට තේරුම් ගත යුතු භයානකම දේ. සාරා සංකේය කල්ප ලක්ෂයකට මේ විශ්වයේ පහළ වෙන්නේ බුදුවරු 24 නමයි. අර කියපු මහා කල්ප අසංකේය බැගින් අවස්ථා හතරක් මේ විශ්වයේ බුද්ධ ශූන්‍යව තිබිලා තියෙන. එක බුදු කෙනෙක් පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ අර වගේ කල්ප 1.140ක් අසංකේයයක් කියන්නේ බුද්ධ ශූන්‍යයි. බුදවරු නැහැ විශ්වේ. බුද්ධ කියන වචනයක්වත් අහන්නවත් නැතුව එවැනි කාල විශ්වයේ ගෙවිලා යනවා. ඊළඟට කල්ප 10000 20000 බුද්ධ ශූන්‍යව ගෙවිච්ච කාල ගැන දේශනාවල සඳහන් වෙනවා. ඒ නිසා තමයි එදා මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර එකම කල්පේ බුදවරු 4 නමක් පහළ වෙනවා. තණ්හංකර, මේදංකර, සරණංකර, දීපංකර කියලා 4 නමක් පහළ වුණා. අන්නේ 4 නමක් බුදුවරුන්ගෙන් 4 වෙනි බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුහාමුදුරුවෝ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් තමයි අපේ බෝසතාණන් වහන්සේ දා සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගත්තේ. ඒ විවරණ ගත්තට පස්සේ එතන ඉඳන් තවත් බුදුවරු 24 නමකගෙන් විවරණ අරගෙන තමයි මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත් වෙයි. අන්න එතකොට ඔබ තේරුම් ගන්න එහෙමනම් එකම කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. මීට සාරා සංකේය කල්ප ලක්ෂයකට පෙර. ඒ 4 නමගෙන් 4 වෙනි බුදුහාඳුරන්ගෙන් තමයි විවරණ ගත්තේ. ඒ විවරණ ගත්ත බුදුවරු ප්‍රමාණය තමයි සූවිසි බුදුවරු කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේලා 24 නමයි. අපි ওই සූවිසි බුද්ධ වන්දනා කරන්නේ ඒ බුදුවරු වෙනුවෙන්. එතකොට අපේ බුදුහාමුදුරුවෝ එකතු වුණාම 25 නමයි. එතකොට අර සාරා සංකේ කල්ප ලක්ෂයකට පෙර ඒ කල්පේ විවරණ ගන්න පෙර පහළ වෙච්ච තව බුදුවරු 3 නමක් හිටියා. තණ්හංකර, මේදංකර, සරණංකර. අන්න ඒ 3 නමත් එකතු වුණාට පස්සේ 28යි. ඒ තමයි 28 බුදුරජාණන් වහන්සේලා. එතකොට අපිට දේශනා වලින් අපි 28 බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවන් පවත්වනවා. ඊළඟට සූවිසි බුද්ධ වන්දනා පවත්වනවා. ඊළඟට සමහරු වර්තමානයේ බහල ඇති සත්බුදුවරුන්ට වන්දනාවල් පවත්වනවා. සත්බුදුරජාණන් වහන්සේලා ගැන කතා වෙන්නේ අර බුදුරජාණන් වහන්සේලා 28 නම 24 නම ගත්තත් මේ අපි ඉන්න කාල්පයට ආසන්නම කල්ප 91ක් තුල පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම. එතකොට මේ ළඟ ළඟ බුදුවරු කීප නමක් පහළ වෙනවා. හැබැයි ළඟ කීවට කල්පවලින් ගත්තොත් මීට කල්ප 91කට පෙර තමයි විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මේ විශ්වයේ පහළ වෙන්නේ. විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පෑවට පස්සේ මහා කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි. එතකොට අර අපි කතා කරපු උපමාව හිතාගන්න. අර ගල් පර්වතයක් ගෙවෙන විශාල අබෑට කන්දක් ගෙවෙන. එතකොට එවැනි කාල 60ක් මහා කල්ප 60ක් විපස්සී බුදුහාඳුරන්ගෙන් පස්සේ ආයෙමත් බුද්ධ කියන වචනේවත් ලෝකේ අහන්න නෑ. බුද්ධ ශූන්‍යයි. ඊට පස්සේ එකම කල්පේ බුදුවරු දෙනමක් පහළ වෙනවා. සිකි වෙස්සබූ කියන බුදුරජාණන් වහන්සේලා දෙනම. හැබැයි ඔබ මතක තියාගන්න ලෝකේ බුදුවරුන්ගේ ධර්මතාවයක් තමයි එකම කල්පේ එකවර පහළ වෙන්නේ නෑ. ඒ කියන්නේ එකම කල්පේ දැන් සිකි බුදුහාඳුරු පහළ වෙලා ඉන්නකොටම වෙස්සබූ බුදුහාඳුරුත් ඒ කාලෙන් පහළ වෙන්නේ නෑ. එකම කල්පේ පෙර පසු තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක්කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවෙනි අන්තක්කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක්කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක්කල්පේ තමයි ගෞතම බුදුහාඳුරු. එතකොට මේ අතර බුද්ධ ශූන්‍ය කාලෙකුත් ගෙවිලා තමයි ආයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ අරෙන්න එක බුදු කෙනෙක් ලෝකේ වැඩ ඉඳිමින් දහම් දේශනකොට ඒ නගරිකම තවබුදු කෙනෙ කායි පහළ වෙන්නේ. එතකොට හිතන්න මීට කල්ප තිස්සෙහෙකට කලින් අර කල්ප අනුවකෙන් කල්ප හැටක් බුද්ධ ශූර්ණයව තිබිලා මීට කල්ප තිස්සෙහෙකට පෙර තමයි සිකී වෙස්සභූ කියෙන බුදුරු දෙනම පහළවෙන්. උන්වහන්සේලාත් දහම් දෙසල ඒ බුද්ධ ශාසන අතුරු දහම් වුණාට පස්සේ ආයි කල්ප තිහක් බුද්ධ ශූර්ණයයි කියෙන්. එතකොට අපි මේ මහා බඩ්ඩ කල්පයේ පහළ වෙන්න කලින් ආය කල්ප තිහක් බුද්ධ ශූර්ණයව තිබිලා තමයි අපි මේ ඉන්න මහා බඩ්ඩ කල්පය උදාවෙන්. දැන් අපි ඉන්නේ බුදුවරු පස් නමක් පහළ වෙන කල්පයක් තුළයි මේ ඉන්න. ඒ නිසා තමයි මහා බඩ්ඩ කල්පය කියලා මේ කල්පයට කියන්නේ. පිංගතුනි මේ කල්පයට අපි ධර්මයේ කියන්නේ මහා බඩ්ඩ කල්පය. ඒකට හේතුව බුදුවරු පස් නමක් පහළ වෙන. දැන් ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් අපි අර මුලින්ම කියපු කරුණු ටික ආයි මතකයට ගන්න. ඒ තමයි මහා කල්පයකට අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙනවා. මේ අපි ඉන්නේ මහා බඩ්ඩ කල්පේ. මේ මහා බඩ්ඩ කල්පේටත් අර වගේම අන්තක් කල්ප 64 ඒවා හතරක් තියෙනවා. අපි ඉන්නේ මහා බඩ්ඩ කල්පේ අර පළවෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්පේ මේ ඉන්නේ. ඔන්න බලන්න මේ කල්ප විග්‍රහය ඔබට දැන් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ මහා බඩ්ඩ කල්පේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වුණා. ඒ අවුරුදු වලින් අසංඛ්‍යයට වැඩි වෙලා ඒ ආවිෂ අඩුවේවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40,000ක් වෙච්ච තැන කියනවා කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. අද අපිට හිතා ගන්නවත් බැහැ. ඒකට හේතුව පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ ගැන දේශනාවල සඳහන් වෙන්නේ උන්වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආවිෂ අඩුම කාලෙක තමයි කියන අපේ බුදුහාඳුරෝ පහළ වුණේ. ඔබ බලන්න දැන් අපි ඔය කලින් කතා කරපු සත්බුදුවරුන්ගේ ඊළඟට අටවිසි බුදුවරු සූවිසි බුදුවරු පෙර හැම බුදු කෙනෙක්ගේම ආවිෂ ගැන බලන්න හොයලා ඒ හැම බුදුරජාණන් වහන්සේ නමක්ම අවුරුදු සමහරු 80,000 70,000 60,000 30,000 40,000 දහස් ගණන් ආවිෂ තියෙන කාලවල පහළ වෙලා තියෙනවා. ඒකට හේතුව බෝසතාණන් වහන්සේලා දෙව්ලොව ඉඳන් පස්මහා බැලුම් බලනවා. ඔබ දන්නවනේ කාලය, දීපය, දේශය, කුලය, මව. දෙවියන්ගේ ආරාධනය ලැබුණට පස්සේ දෙව්ලොව ඉඳන් බලනවා මනුලොව බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් තියෙනවාද කියලා බලනවා. දේශනාවේ සඳහන් වෙනවා අර මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100ට වඩා පහළට පිරිහිලා නම් බුදුවරු පහළ වෙන්නේ නැති කාලය. කෙලෙස් වැඩි කියන අකුසල් බලවත් කාලය. ඊළඟට මිනිස්සුන්ගේ ආවිසාර වැඩි වෙලා තියෙන කාලේ අවුරුදු 100,000ට වඩා වැඩි නම් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියනවා. එවැනි කාලවල මේ ලෝකේ මනුස්ස ලෝක උනත් දිව්‍ය ලෝක වලටත් වඩා සැප බහුලයි කියනවා. මිනිස්සු අනිත්‍ය දුක්ඛ අනාත්මය අතහැරීම ගැන කිව්වට හිත පහදවා ගන්න දක්ෂ නැහැ. ඒ නිසා එවැනි කාලවල බුදුවරු මේ විශ්වයේ පහළ වෙන්නේ නැහැ කියනවා. එතකොට අපිට පේනවා බුදුවරු පහළ වෙන්නේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100ක් අවුරුදු 100ක් අතර කාලේ. ඒක තමයි බලන්නේ දෙව්ලොව ඉඳන් බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක්ද කියලා බලනවා. දැන් බලන්න මේ මහා බඩ්ඩ කල්පය අපි කතා කරේ මේ මහා බඩ්ඩ කල්පයේ ගැන. මේ මහා බඩ්ඩ කල්පයේ පළවෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩුවේවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 40,000 වෙච්ච තැන තමයි කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඒ පළවෙනි අන්තක් කල්පයේ තුල. එතකොට කකුසඳ බුදුහාඳුර පිරිනිවන් පෑවට පස්සේ ඒ බුද්ධ ශාසනෙත් අතුරු දහන් වෙලා අර 40,000ට තිබ ආවිෂ අඩුවේවි ඇවිල්ලා අවුරුදු 10,000ට අඩු වෙලා පළවෙනි අන්තක් කල්පේ විනාශ වුණා. එතනින් මේ මහා බඩ්ඩ කල්පේ පළවෙනි අන්තක් කල්පේ අවසානයි. ඊට පස්සේ ඒ අන්තක් කල්ප විනාශයකදී වෙන්නේ කෙලෙස් උස්සන්න වෙලා එක්කෝ මිනිස්සු ස්වභාව ධර්මයෙන් විනාශ වෙන, එක්කෝ ජලයෙන් විනාශ වෙනවා කියලා. එක්කෝ ගින්නෙන් විනාශ වෙනවා අන්තක් කල්ප. එක්කෝ සුළඟෙන් විනාශ වෙනවා. එහෙම නැත්නම් මිනිස්සු මෘග සංඥා පහළ වෙලා එකිනෙකා ව්‍යායුධ වලින් මරාගෙන විනාශ වෙනවා. මේ අන්තක්කල්ප විනාශවලදී ටික දෙනෙක් ජීවිත බේර ගන්න. ඔක්කොම ලෝකයාම විනාශ වෙන්නේ නැහැ. කෙලෙස් උස්සන්න වෙලා මරාගෙන විනාශ වෙනකොට ටික දෙනෙක් බේරෙනවා. දැන් අර පළවෙනි අන්තක්කල්පේ අවුරුදු 10,000ට අඩු වෙලා විනාශ වෙලා ටික දෙනෙක්ගේ ජීවිත බේරුණා. ඒ අයගෙන් පටන් ගත්ත මේ මහා බඩ්ඩ කල්පේම දෙවෙනි අන්තක්කල්ප. එතකොට පරම්පරාවෙන් පරම්පරාවට ඒ අය ටික ටික ගුණධර්ම පුරණ යුගයක් ආයි මතුවෙනවා කියන. එහෙම ගුණධර්ම පුරාගෙන පුරාගෙන යනකොට ලෝකේ එන්න 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 බොහෝම දියුණු දිව්‍ය ලෝක වගේ සැප බහුල කාල බලවත් වෙන. මිනිස්සුන්ගේ ගුණධර්ම බලවත් වෙනකොට. ආයමත් දෙවනි අන්තක්කල්පෙත් අර ආවිෂ වැඩි වෙලා වැඩි වෙලා අවුරුදු අසංකේයයටම වැඩි වෙන. එහෙම වැඩි වෙච්ච ආවිෂ එතන ඉඳන් අඩුවේවි ඇවිල්ලා මිනිස් ආවිෂ අවුරුදු 30000 වෙච්ච තැන තමයි කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. ඔන්න එතකොට කකුසඳ බුදුහාඳුරු පහළ වුණේ පළවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 40000යි. කෝණාගමන බුදුහාඳුරු පහළ වුණේ මේ මහා බඩ කල්පේම දෙවෙනි අන්තක්කල්පේ ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 30000යි. ඒ 30000 ආවිෂත් අඩුවෙලා අවුරුදු 10ට අඩු වෙලා දෙවෙනි අන්තක්කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ ජීවිත බේරෙන අයගෙන් ආවිෂ ආයි ටික ටික වැඩි වෙවි අවුරුදු අසංකේයයට වැඩි වෙන කාලයක් එනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20000 වෙච්ච කාලේ තමයි කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ. මේ මහා බද්ද කල්පේ තුන්වෙනි බුදුහාඳුරු කාශ්‍යප බුදුහාඳුරු පහළ වෙනකොට මහා බද්ද කල්පේ තුන්වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 20000යි. ඒ 20000 ආවිෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක්කල්පේ විනාශ වෙනවා. ඊට පස්සේ පටන් ගන්න ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් හතරවෙනි අන්තක්කල්පේ. ඒ හතරවෙනි අන්තක්කල්පේ ආයමත් ටික ආවිෂ වැඩි වෙලා අර විදිහටම අවුරුදු අසංකේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආවිෂ අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආවිෂ අඩුම වෙලා අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙන්නේ. එතකොට බලන්න උන්වහන්සේගේ ආවිෂ ගත්තොත් කකුසඳ බුදුහාඳුරන්ගේ කාලේ 40000ක්. කෝණාගමන බුදුහාඳුරන් කාලේ 30000ක්. කාශ්‍යප බුදුහාඳුරු පහළ වෙනකොට තුන්වෙනි අන්තක්කල්පේ 20000ක්. අපේ ගෞතම බුදුහාඳුරු පහළ වෙන්නේ හතරවෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120ක් වෙච්ච තැන. 100ට වඩා චුට්ටයි වැඩි. 100ට වඩා පහළට ආවිෂ පිරිහුණා නම් මේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක්කල්පේ බුදුරු පහළ වෙන්නේ නැහැ. එතකොට යන්තම් අපේ පිනකට එදා අපේ ගෞතම බුදුහාඳුරු පහළ වුණා. දැන් හිතන්න උන්වහන්සේ දැන් අපිට තේරෙන ටිකක් එමු දැන් ඔය කියපු ඔක්කොම අපි තේරුම් ගත්තට අපිට ගොඩක් තේරෙන්නේ නැති දේවලුත් ඇතිනේ. දැන් අපිට තේරෙනම තේරුම් ගන්න පුළුවන් චුට්ටක් හිතන් මෙහෙම. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු සාමාන්‍ය ආයු අපේක්ෂාවම අවුරුදු 120යි. හැබැයි ඊට වඩා දැන් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. විසාකා ආනන්ද හාමුදුරුව මහා කාශ්‍යප හාමුදුරුව ඔය වගේ මහරහතන් වහන්සේලා ගිහි උපාසක උපාසිකාව පවා අවුරුදු 120ක් නිරෝගීව ජීවත් වෙච්ච අය ගැන සඳහන් වෙන්නේ. එතකොට පින්වතුනි අපිට පේනවා එහෙනම් අදට වඩා බුදුහාමුදුරන්ගේ කාලේ ආවිෂ අවුරුදු 50කින් 60කින් හරි යම් වැඩියක් තිබිලා තියෙනවා. දැන් අද හිතන්න අද අපි ඉන්න කාලේ මේ බණ ටික අහන අද මේ ජීවත් වෙන කාලේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිලා නැද්ද කියලා බලන්න. දැන් අද වයින්කොට සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 65 70 75 සමහර රටවල් තියෙන අවුරුදු 75 80 උපරිම ඔය වගේ 70 80 අතර. ඔබ සාමාන්‍යයෙන් හිතමු 70යි කියලා. අපි නිකන් සාමාන්‍යයෙන් මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තොත් අද කෝටි 700කට වඩා ජීවත් වෙන ලෝක ජනගහනේ එක එක රටවල් වල ආයු අපේක්ෂාවේ අවුරුදු කීපය අඩු වැඩිකක් තියෙනවා. හැබැයි අපි සාමාන්‍යයක් හිතමු මේ ලෝකේ දැන් ජීවත් වෙන මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 70ක විතර කියලා හිතාගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පහලා දැන් අපි ඉන්නේ අවුරුදු 2563 ඉවරයි. එතකොට අවුරුදු 2563ත් අයින් කරමු 2500යි කියලා ඔබ හිතන්න. අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 120 ඉඳන් අඩු වෙලා දැන් 70 මට්ටමට අඩු වෙනවා. එතකොට අපිට පේනවා ආවිෂ අඩු වෙන වේගය. අවුරුදු 100කට අවුරුදු 2කින් වගේ තමයි ආවිෂ අඩු වෙවි ඇවිල්ලා තියෙන්නේ. මේ වේගෙන් අනාගතයේ හිතුවොත් තව අවුරුදු 2500ක් යනකොට මේ 70 වෙනුත් තව 50ක් අඩු වුණොත් 20යි. එතකොට බුදුහාඳුරෝ පිරිනිවන් පහලා අවුරුදු 5000 වෙනකොට දහතුන් වහන්සේලා පිරිනිවන් පානකොට සිරිපා සටහන් ලෝකෙ මැකෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙන දවස වෙනකොට මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20ට විතර පිරිහෙච්ච පිරිසක්. ඒ බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ දහතුන් වහන්සේලා පවා බුද්ධ අධිෂ්ඨානෙන් පවතින අවුරුදු 5000ක් කල් යනකම් විතරයි කියලා. දැන් මේ දහතුන් වහන්සේලාත් පිරිනිවන් පාලා තව අවුරුදු 200ක් යනකොට අර 20 ආවිසත් අඩු වෙලා 10ට බහිනවා. අපි මේ ඉන්න හතරවෙනි අන්තක්කල්ප විනාශය ගැන අපේ බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ පෙන්නනවා චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක. මේ හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන විස්තරයක් තියෙනවා, දීර්ඝ විස්තරයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මිනිස්සු තුළ බලවත්ව කෙලෙස් තුනක් වැඩෙනවා කියලා. අධර්ම රාගයයි, විෂම ලෝභයයි, මිත්‍යා ධර්මයයි. මේ කෙලෙස් වර්ධනය වෙනකොට මිනිස්සු අකුසල් වලින් විකෘති වෙලා, කෙලෙස් වලින් විකෘති වෙලා සත්තුන්ට අන්තයි කියන. එළුවෝ බල්ලෝ බලල්ලු තිරිසන් වගේ මිනිස්සු කියන ලෝකේ ඒ වෙනකොට අනාගතය ඉතිරි වෙන්නේ. එතකොට එවැනි කාලයකට තමයි අපි මේ යන්නේ. තිරිසන් වගේ විකෘති සත්ව තමයි අනාගත ලෝකේ ඉන්නේ. එතකොට මිනිස් ආවිස අවුරුදු 10 වෙනකොට මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ, තිරිසන් වගේ, රාගේ සත්තු වගේ හැසිරෙනවා කියන. ද්වේෂය නිසා ඉකිනෙකා ලේ පිපාසයෙන් මරා ගන්නවා කියන. ඒ වෙනකොට මිනිස් ආවිස අවුරුදු 10 වෙනකොට කුසල් කියපු වචනයක්වත් අහපු කෙනෙක් ලෝකෙ ඉතිරි වෙන්නේ නැහැ කියන. එතකොට පේනවා එහෙනම් ධර්මයේ තියා කුසල් කියන වචනයක්වත් අහපු කෙනෙක්වත් නැහැ කියන මේ කාලේ ලෝකෙ. මේ මිනිස්සුන්ගේ අකුසල් බලවත් වෙනකොට අන්තක්කල්ප විනාශේ ලකුණු පහළ වෙනවා. ඒ ලකුණු පහළ වෙනකොට ඊට පෙර දේවතාවරු මිනිස් වෙස්ෙන් විලාප දීගෙන මිනිස්සු අතර කියාගෙන යනවා කියනවා, තව මෙපමණ කාලයක් ගිය තැන මහා වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වෙනවා. මේකට කියන්නේ මුර්ගසම් වර්ෂාව. මේකෙන් තෙමෙන්න එපා. තනි තනියෙන් ගිහිල්ලා හැංගෙන්න තැන් හොයාගෙන හැංගියල්ලා, තනියෙන් හැංගුණොත් බේරෙන්න පුළුවන්. සතියක් එක දිගට වහිනවා, සතියක් ආහාර අරගෙන ගිහිල්ලා හැංගෙන්න කියන. හැබැයි ඒ වෙනකොට පින්පව් කර්ම කර්මඵල විශ්වාස නොකරන බලවත් මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තියෙන නිසා පිළිගන්න අය ඉතුරු වෙන්නේ ටික දෙනයි කියන. නිකං හරි අපි ඕක ඇත්තක් තියෙන්න පුළුවන් ගිහිල්ලා හැංගියල්ලා යමල්ලා කියලා හැංගෙන්න යන්නේ කීප දෙනයි කියන. අනිත් අය කියන අයටත් බනිනවා කියන. මේ සත්වයන්ගේ විනාශයට මුර්ගසම් වර්ෂාව වැටෙනකොට එකිනෙකා කෙලෙස් වලින් විකෘති වෙලා ලේ පිපාසාවෙන් මරාගෙන දින 7ක් යනකොට ලෝකෙම මිනිස්සු මරාගෙන ලේ විලක් වෙනවා කියන. බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි මේක ධර්මතාවය. අර හතරවෙනි අන්තක්කල්ප විනාශ වෙන්නේ සත් අන්තක්කල්ප විනාශයක්. තනියෙන් හැංගෙන්න කියන්නේ ඒකයි. දෙන්නෙක් එකට හැංගුණොත් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් ජීවිත බේරගන්න. අන්නේ බේරගත් අයගෙන් පටන් ගන්නේ ඊළඟ අන්තක්කල්පය. ඒ කියන්නේ මහා බඩ කල්පේ පස්වෙනි අන්තක්කල්පය. දැන් අපි ඊළඟ අන්තක්කල්පය ගැන චුට්ටක් තේරුම් ගමු. මේ අපි ඉන්නේ හතරවෙනි අන්තක්කල්පේ. මිනිස් ආයුෂ අවුරුදු 100නුත් පහළට බැහැපු අන්තක්කල්ප විනාශේ ළඟ ළඟ තමයි ඔබත් මමත් දැන් මේ ඉන්නේ. තව අවුරුදු 2600ක් 700ක් යනකොට ওই කියන විනාශේ අපිට මුණ දෙන්න වෙනවා. අන්තක්කල්ප විනාශේ. එතනින් ජීවිත බේරෙන අයගෙන් ටික ටික ආයුෂ වැඩි වෙලා ආයෙමත් පස්වෙනි අන්තක්කල්පේ අවුරුදු අසංඛේයයටම වැඩි වෙනවා කියන. අර පෙර අන්තක්කල්පවල වගේම. එහෙම අසංකේයයට වැඩි වෙලා එතන ඉඳන් ආවිස අඩුවෙවි ඇවිල්ලා මිනිස් ආවිස අවුරුදු 80,000 වෙනකොට පස්වෙනි අන්තක්කල්පේ, ඒ වෙනකොට මනුස්ස ලෝකෙ පාලනය කරන්නේ, ওই දීර්ඝ ආවිස ඇති කාලේ ලෝකෙ පාලනය කරන්නේ මේ වගේ රජවරු නෙමෙයි. සක්විති රජවරු කියන ඒ කාලවල ලෝකෙ පහළ වෙන්නේ. මොකද මිනිස්සු බොහෝම පින්වන්තයි. බොහෝම ගුණධර්ම තියෙනවා කියන දීර්ඝ ආවිස ඇති කාලවල. සාමාන්‍ය මිනිස්යන්ට පවා අහසින් යන්න පුළුවන් පුණ්‍ය ඍදි පිහිටනවා කියන. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරන සංක කියලා සක්විති රජ කෙනෙක්. ඊළඟ අන්තක්කල්පේ පස්වෙනි අන්තක්කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 වෙනකොට සංක කියන සක්විති රජුරෝ කියන ලෝකෙ පාලනය කරත්, අන්නේ සංක කියන සක්විති රජුරුවන්ගේ අග්‍ර පුරෝහිත බමුණා තමයි සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමා. දේවිය තමයි බ්‍රහ්මවතී දේවි. අන්නේ දෙන්නට දාව තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දාට පහළ වෙන්නේ. එතකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80,000ක් කියන. මේ විස්තරේ තියෙන්නේ නිකන් අපිට අද හිතා ගන්න බෑ. මොකද අපි ඉන්නේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක. අවුරුදු 80,000ක ආයුෂක් ගැන අපිට නිකන් හිතෙන්නේ බොරු කියලා. සිහිනයක් වගේ නිකන්. සුරංගනා කතා කියලා හිතෙන්නේ. හැබැයි දේශනාවේ විස්තර වෙනවා මහණෙනි මේ කාලේ ලෝකේම බොහොම දිව්‍ය ලෝකවලට වඩා සැප බහුල කාලයක් කියන. සංක කියන සක්විති රජුරු අහසින් ගිහිලා ලෝකේටම පංචශීලෙන් අනුශාසනා කරන කාලයක්. එවැනි කාලෙක සුබ්‍රහ්ම බ්‍රාහ්මණතුමාට බ්‍රහ්මවතී දේවියට දාව පහළ වෙනවා මෛත්‍රී බෝසතාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 18,000ක් ගිහි ජීවිතය ගත කරන. තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරන දවසේ සතර පෙරනිමිති දැකලා ඒ වෙනකොට ශක්‍ර දෙවියන් නිසා තමයි ඒවා පේන්න සලස්සන්නේ. තමන්ගේ දේවිය පුතා බිහි කරපු දවසේ බ්‍රහ්මවර්ධන කියන පුතු බිහි කරපු දවසේ අබිනිෂ්ක්‍රමණය කරනවා. හැබැයි කැලේකට නෙමෙයි මාලිකාවෙම උඩුමහල් තලයට තමයි යන්නේ දුෂ්කර ක්‍රියා කරන්නේ. අපිට අබිනිෂ්ක්‍රමණය කරපු ගමන් අපිට මතක් කියන්නේ වචනේ කියපු ගමන් ඔක්කොම මාලිගා අතහැරලා කැලේට ගිහිලා අනේ දුක් විඳින්න ඇති කියලා. පින්වතුනේ ආවිෂ අඩුම කාලේ තමයි මේ තරම් දුකක් විඳින්න සිද්ධ වුණේ. කෙලෙස් බහුල කාලයක් අපේ බුදුරජාණන් වහන්සේ තමයි මෙච්චර දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. ඔබ බලන්න පෙර පහළ වෙච්ච ඔය අනෙක් බුදුරජාණන් වහන්සේලා අටවිසි බුදුවරු සූවිසි බුදුවරු ඔය හැම බුදු කෙනෙක්ගෙම දුෂ්කර ක්‍රියා කාලය ගැන ඔබ හොයලා බලන්න. උපරිම මාස 3යි මාස 6යි මාසයයි සතියයි දෙකයි දුෂ්කර ක්‍රියා කරලා තියෙන්නේ. මිනිස් ආවිස අවුරුදු 80,000 කාලේ අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුහාඳුරෝ සතියයි කියන දුෂ්කර ක්‍රියා කරත් මාලිගාවේ උඩුමහල් තලයට වෙලා සතියක් දුෂ්කර ක්‍රියා කරන. ඒ සතිය අවසන් වෙනකොට තමන්ගේ දේවිය චන්ද්‍රමුඛී බිසවම කිරිපිඩු හදාගෙන ඇවිල්ලා උඩුමහලෙදි කිරිපිඩු පූජාව කරනවා. ඒ කිරිපිඩු වළඳලා මහා බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරනවා. මේ අටපිරිකර පිළි අරගෙන සිවුරු පිරිකර දරාගෙන කෙස් වැටිය කපලා අහසට විසි කරලා අහසින්මයි කියනවා බෝමුලට වඩින්නේ වජිරාසනේ ළඟට. එහෙම වඩිනකොට අහසෙන් වඩින ගමන දැකලම වසවර්ති මාරයා බයේ එතනම පැනලා යනවා කියන. අහසෙදිම මගහැරලා යනවා මාරයා. මාර පරාජය කියන්නේ ඒක. දැන් බලන්න අපේ බුදුහාඳුරන්ට මාරයා කොච්චර කරදර කරාද කියලා. වජිරාසනේ වැඩ ඉන්නකොට දසබිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා ඇවිල්ලා කොච්චරනම් හිරිහැර කරන්න හැදුවද. ආයුධ වරුසාවල් ගල් වරුසාවල් හෙන පුපුරනවා වගේ ගස් කඩාගෙන වැටෙනවා වගේ භයානක ශබ්ද ඇති කර කර වහාම ඔතනින් නැගිටින්න කියලා තර්ජනය කර කර උත්සාහ කරා. හැබැයි අනාගතේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසින්ම වජිරාසනේ ළඟට වඩිනකොට උන්වහන්සේන ගමන වළක්වන්න හදන මාරයා අහසෙදිම පැරදීලා පලා යනවා කියලා. උන්වහන්සේ වජිරාසනේ මත වැඩ ඉඳලා පෙර බුදුවරු වගේ ආනාපාන සති භාවනාවෙන් රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවෙනි යාමේ චතුප්පාත ඥානෙ, තුන්වෙනි යාමේ පටිච්ච සම්පාද විමසල අවසන් වෙනකොටම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ওই විදිහට. දැන් ඔන්න හිතන්න, දැන් ඔබට මේ කියලා දුන්නේ මේ මහා බද්ද කල්පේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාඳුරු, දෙවෙනි අන්තක් කල්පේ කෝණාගමන බුදුහාඳුරු, තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරු, හතරවෙනි අන්තක් කල්පේ අඩුම ආවිශක් තිබ්බ හරිය තමයි අපේ ගෞතම බුදුහාඳුරු පහළ වුණේ. ඊළඟට පස්වෙනි අන්තක් කල්පේ මෛත්‍රී බුදුහාඳුරු. එතනින් පස්සේ බුද්ධ ශූන්‍යව අන්තක් කල්ප 59ක් යනවා. මොකද මහා කල්පේකට අන්තක් කල්ප 64ක් තියෙනවා. එතකොට පළවෙනි අන්තක් කල්ප පහේ තමයි කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, මෛත්‍රී කියන බුදුරු පස් නම පහළ වෙන. ඊට පස්සේ අන්තක් කල්ප 59ක්ම බුද්ධ ශූන්‍යව අර විදිහට අසංඛ්‍යයට වැඩි වෙනවා, අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා, විනාශ වෙනවා, ආයිතුරු වෙන අයගෙන් ආවිෂ වැඩි වෙලා අසංඛ්‍යයට වැඩි වෙනවා. ওই විදිහට අන්තක් කල්ප 59ක් යනවා. ගිහිල්ලා ඉතනින් පස්සේ තියෙන්නේ මේ මහා බද්ද කල්පේ විනාශ වෙමින් පවතින අන්තක් කල්ප 64ක්. ඊට පස්සේ තියෙන විනාශ වෙලා පවතින අන්තක් කල්ප 64. ඊට පස්සේ තියෙන්නේ ආයමත් සකස් වෙමින් පවතින අන්තක්කල්ප 64. ඔය විදිහට අන්තක්කල්ප 64ව හතරම අවසන් වෙච්ච තැන තමයි මේ මහා භද්‍ර කල්පය කියන මහා කල්පය ඉවර වෙන්නේ. එතනින් එහාට තව විශ්වයේ කල්ප කීයක් බුද්ධ ශූන්‍යද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අනාගත මෛත්‍රී බුදුහාඳුරු තමයි අනාගතයේ බුද්ධ ශූන්‍ය කල්ප ගැන පෙන්නන්නේ. එහෙමනම් අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ භයානකම කාලයක. මේ විශ්වය තුල භයානකම කාලයක්. හැබැයි අපිට මිනිසුන්ගේ ආවිස අවුරුදු 100න් පහලට පිරිහිච්ච තැනක ඉඳන් හරි යන්තම් බණපදයක් අහන්න පිනක් තිබ්බා. ඒ නිසා මේ විශ්වය තුල බුදු කෙනෙක්ගේ බුද්ධ කියන වචනේ පවා අහන්න ලැබෙන එක ඉතාම දුර්ලභයි. එවැනි දුර්ලභ බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් බණපදයක් අහන්න ලැබෙන වෙලාවේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. අප්‍රමාදී වෙන්න. සද්ධාව දියුණු කරගන්න. සීල් ගුණ දහම් රකින්න. අපාය බය දකින්න. මරණ සතිය වඩන්න. අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබ හැම දිනාටම අද මේ කල්ප විග්‍රහයත් එක්ක අටවිසි බුදුවරු, සූවිසි බුදුහාමුදුරුවෝ, සත්බුදුවරු, ඒ වගේ මහා කල්පයේ තුල බුදුවරුන්ගේ පහළ වෙච්ච ආකාරයේ බුද්ධ ශූන්‍ය කල්පවල ස්වභාවයත් සංසාර බයත් ගැනයි ඔබට මේ දේශනාවේදී විස්තර කරලා දුන්නේ. ඉතින් මේ ධර්මානුශාසනාවෙන් ඔබ හැම දිනාටම අප්‍රමාදීව ධර්මයේම දියුණු කරගන්න වීරිය, නුවණ, ශක්තිය, හැකියාව වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.